මටන් නොපමණේ අවසර පිළිබඳව යෝජනාව යාපනය මැතිවරණ දේශී පාලිමේන්තු මන්ත්‍රී ගරු ජීජී පොන්නම්බල මහතාගේ නොපෙනීමේ අවසරය පිළිබඳ යෝජනා ගරු නීතිඥ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ ඉදිරිපත් කිරීම. කිරියල්ල මැතිතුමා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ව්‍යවස්ථා යටතේ යාපනය මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීජී පොන්නම්බල මහතාට 2024 අප්‍රේල් 26 වෙනිදාට මාස තුනක කාලය තුළ පාර්ලිමේන්තු රැසීම් වලට නොපමිනීමට අවසර දීවිතයි මම යෝජනා කරමි.
යෝජනා විස්තර කරන්න. කජේන්ද්‍ර
මහත්මයා. හරි නාන් වලිමලිකෙන්රේ.
හොඳයි. ඔව්. අශෝක බේසිංහ මහත්තයා.
වර්තමාන පාර්ලිමේන්තුවේ වසර කීපයකට පසු විමර්ශකත අරමුදල් අපිට ලබා දෙන්න තීන්දුව කරලා තිබුණා. ඉන්පසු අපිට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට අපිට ආරාධනා කළා. අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ගියා. ඒකෙදි අපිට කිව්වා යෝජනා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට දෙන්න කියලා. අපි ඒ විදිහට ඒ යෝජනා දුන්නා. මට ලිපියක් එවලා තියෙනවා මාස්පත කුඩාගල්ගම කියන මාස්පත ප්‍රාදේශීයකම් කොට්ටාසේ උක්ත වැඩසටහන සඳහා ඔබ විසින් 2024.25 දින ඇති ලිපිය මගින් නියපු කරන ලද ව්‍යාපෘති යෝජනා සහ ප්‍රාදේශීය සම්බන්ධන කමිටුව අනුමැතිය නොලැබුණු බව කරුණිකව දන්වා සිටිමි. ඉතින් මේ ලිපිය එවලා තියෙනවා මේක ඉතා අසාධාරණයි තෝරාගත්ත මන්ත්‍රීවරුන්ට විතරක් මේක ලබා දීම. මේ ඉතිහාසයේ වෙලා නැහැ. ඒසම මම මේ ලිපිය හන්සාඩ් ගත කරනවා සභාගත කරනවා කරුණාකරලා මෙතුමාට කියනවා මේක කරන්න එපා අපිට කරුණාකරලා මේ විමුදක මුදල් ලබා දීමට කටයුතු කරන්න. මොකද දැන් මැතිවරණයක් එනවා ජූලි මාසයේ අවසානයේ මැතිවරණ කැඳවීම කරනවා. එතකොට අපිට මේක කරන්න කාලයක් නැහැ. ඒසම කරුණාකරලා මේ ලබන සතිය ඇතුළත මේ මුදල් ලබා දෙන්න මේක ඉතා වැරදි පුරාදර්ශයක්.
හඬපස් සංගදයකතුමා.
ජේ කතානායකතුමනි මේ විමධ්‍යගත මුදල් පිළිබඳව මේ සභාවේ අද සාකච්ඡා වුණා. මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේදී කිව්වේ දිස්ත්‍රික් කමිටුවලට ප්‍රතිපාදන වෙන් කරපු බව. දිස්ත්‍රික් කමිටුවලට චක්‍රලේඛනයක් අපි පැහැදිලිව අරලා තියෙනවා. මේක පෞගිය කාලෙම සාකච්ඡා වෙච්ච කාරණාවක්. මන්ත්‍රීවරු තම තමන්ට උවමනාකාරයට ව්‍යාකුටි යෝජනා හදනවා. ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදිහට නොකරන නිසා ග්‍රාමීය කමිටුවාරා යෝජනා හඳුනාගෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ හමුව කමිටුවාරා ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ගම්පහ දිස්ත්‍රික්කයට ලබා දුන්නා නම් මම මේ උදාහරණය ගන්නේ මම මෙතන දන්නේ ඉඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දිස්ත්‍රික්කයකට ලැබුණම සැලසුම් අධ්‍යක්ෂකවරු විසින් ඒ ලබා දීපු ප්‍රතිපාදන නිර්ණායකයන් හදාගෙන ජනගහනය ඒ වගේම වර්ග සතුපුම් ප්‍රමාණය ඒ වගේම පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව මේ කරුණු නිර්ණායකයක් හදාගෙන ඒගොල්ලන් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ඒ ප්‍රතිපාදන ටික බෙදුවා. බෙදුවයින් පස්සේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඇරියා ඔබ ප්‍රාදේශීය කමිටුවේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ මෙච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ වැය ශීර්ෂයන් අතුර මේ අනුව බෙදන්න කටයුතු කරන්න කියලා. ඊට පස්සේ ඒ සම්බන්ධව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ග්‍රාමීය කමිටුව හරහා යෝජනා හඳුනාගෙන ප්‍රමුඛතා ලේඛනයක් හදලා ප්‍රතිපාදන යෝජනා ටික ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට යොමු කරා. දැන් ගම්පහ කරනකොට සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඒ තැන්වලදී විපක්ෂය කියලා නැහැ ගරු මන්ත්‍රීතුමා ග්‍රාමීය කමිටුවේදී. එතනට සාකච්ඡා වෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමාලා වෙන්න පුළුවන් දෙගොල්ලෝ තුන්ගොල්ලෝ මේවලා තියෙනවා එකම යෝජනාව. ඒ යෝජනා තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අහපුවාම අනුමත කරේ. අපි මන්ත්‍රීවරුන්ට කියලා දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට කියලා නමින් ප්‍රතිපාදනයක් වෙන් කරලා නැහැ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අර තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා මේක නිවැරදි කරන්න ඕනේ. ඒ වෙනකොට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබිලා තියෙනවා. ඔබතුමාලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හෙන්චයියලන්ට දුන්නයි කී කී කියනවා. එහෙම එකක් වෙලා නැහැ.
හොඳයි. අශෝක බේසිංහ මහත්තයා.
එක්තරා පාදිසෙලේ කම් කොට්ටාසේ මගේ ලිපි ගියා ගියාම මගේ යෝජනා ගියාම ඒ සංගම කමිටුවේ සභාපතිතුමා හෝ තුමිය ඒ කියලා විපක්ෂ මන්ත්‍රී අපි දෙන්නේ නැහැ කියලා පැත්තකට දාලා මට එවෙලෙම කෝල් එකක් දුන්නා එහෙමද කියලා. ඉතින් ඒ දිහට
හඬපක් සමිදයකට
මම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් යෝජනා ප්‍රාදේශීය ලේකම්ට දෙන්න බෑ.
නෑ පාදේශීය ලේකම්
දෙන්න ඕනේ ග්‍රාමීය කමිටුව හරහා. ඔබතුමාලා
අපිට සංවර්ධන කමිටුවේ කිව්වේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට එවන්න කියලානේ. පාදේශීය සංවර්ධන කමිටුවට එවන්න කියලා අපිට කිව්ව නේද? අපි රැස්වීමට ගියා.
දැන් මිනුවන්ගොඩට මම කරන ඉත මන්ත්‍රීතුමා ඔබතුමාට කියන්න දැන් මිනුවන්ගොඩට ආපු යෝජනා ටික ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි ඇරිය ග්‍රාමීය කමිටුවලට යොමු කරන්න කියලා. ගමේ සංවර්ධන නිලධාරීන් ඒ නිලධාරීන් එක්කව වෙලා වාඩි වෙලා සාකච්ඡා කරන යෝජනා ටික තමයි එතනට එන්නේ.
කමිටු මෙයා දැන් මේ එපා කියලා දෙනවා මේක දෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඔක්කොම මේක තමයි මේ වෙලා තියෙන්නේ. කිසිම විපක්ෂය අපේ කුණ්ඩල් දිස්ත්‍රික්කේ තෝරාගත්ත මන්ත්‍රීවරුන් විතරක් දීලා අපිට දීලා නැහැ විපක්ෂය. මේක මොකද්ද මේක?
මේක ප්‍රශ්නයක්. එතකොට මේක පැහැදිලි කිරීම කර ඒකයි දැන් ඔබතුමා හොයලා බලන්න ගම්පහ ඒ චක්‍රලේඛනයේ තමයි හැම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වෙනකොට අපි ඒක කරපු ඉඳ මම දන්නවා ඉතාමත්ම විනිවිදභාවයෙන් නිවැරදිව ග්‍රාමයේ දැන් ප්‍රාදේශීය ලේකම්ට වේවා මට පෞද්ගලිකව වූ ව්‍යාකෘති ඔක්කොම මම මට උපි ටිකක් මම ප්‍රාදේශීය ලේකම්ට ඇරියම ප්‍රාදේශීය ලේකම්තුමා වගුරු විසින් ඒක අරිනවා ග්‍රාමීය කමිටුව වලට ඒ කියන්නේ ග්‍රාමීය කමිටුවේ ඉන්නේ සංවර්ධන නිලධාරීන් ඇතුළු ග්‍රාම සේවක මාත්‍යලා ඒ රාජ්‍ය නිලධාරීන් එක පොදු සංවිධානය එක්කව කරගෙන
සංවිධායක තමයි විමතිගත ගැන වෙනම සාකච්ඡාවක් කරන්න හොඳයි
කියන දෙයක් මෙතුමල්ලා බොරු කියනවා නම් මම ඒකට පිළිගන්නේ නැහැ. මෙතුමල්ලාට වෙලා තියෙන්නේ මේගොල්ලන්ට ගම්වල මිනිස්සු නැහැ. ගමේ ග්‍රාමීය කමිටුවට අරින්න මිනිස්සු.
බොහොම ස්තුතියි. හොඳයි. ගරු මේ වලේපොඩි මන්තවා කෙටියෙන් ඔබතුමාගේ කාරණය කියන්න.
ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි විනාඩි 30ක් ඔබතුමා මාව මෙතන හිටවලා තිබ්බා. මම මේ අහන්න යන්නේ මේ ළමයින්ට අදාළ ප්‍රශ්නයක්. මට ඇත්තටම අපේ ඉස්කෝලේ පන්තිපාර ගුරුතුමා මතක් වුණා මෙතන මේ පැය භාගයක් තිස්සේ හිටගෙන ඉන්නකොට. මම ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී ගරු අධ්‍යාපන ඇමතිතුමාට පොඩි ප්‍රශ්නයක් යොමු කළා. දැන් මේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන්ගෙන් තමන් බලාපොරොත්තු වෙච්චි ප්‍රතිඵල නොලැබිච්චි ළමයි 184,000 විතර ප්‍රමාණයක් ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලලා තිබෙනවා. ඒ අයගේ ප්‍රතිඵල තාම නිකුත් වුණේ නැහැ විභාග දෙපාර්තමේන්තුව හරහා. මේ වෙනකොට පාසල් පද්ධතියේ උසස් පෙළ පන්තියට ළමල් ඇතුළත් කර ගැනීම සම්මුඛ පරීක්ෂණ පවත්වලා ලේඛන අවසානාත්මක තැනට අරන් ඇවිල්ලා තිබෙන නිසා මේ ගැටලුව निराකරණය කරන්න ඔබතුමාගේ මැදිහත් වීමක් අපේක්ෂා කළා. මගේ පළවෙනි කරුණු මේ ඔබතුමාගෙන් විසඳන පළවෙනි කාරණාව ඒ පිළිබඳව යම් උත්තරයක් දෙනවා නම් හොඳයි.
ඔව්. ගරු අමතුමා කැටියෙන් උත්තර දෙන අද කාලේ
කිකින් තමයි තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රශ්නය පෙරේදා දිනේදී ගරු මන්ත්‍රීතුමා වලේබිඩ මන්ත්‍රීතුමා මතු කළා. මම එදාම විභාග කොමසාරිස්තුමාගෙන් මේ ගැන විමසුවා. වෙනදාට ඉදිරිපත් වෙන නැවත සමීක්ෂණ වගේ දෙගුණයක් නැවත සමීක්ෂණයට ආයතනපත් ඉදිරිපත් වෙලා තිබුණා. කෙසේ වුවත් සාමාන්‍ය පෙළ විභාගයේ මැයි මාසයේ දෙවැනි සතියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඊට පෙර ආතුව මේ සීලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස්තුමා දැනුම් දුන්නා.
හොඳයි. බොහොම ස්තුතියි. වලේබුඩ මැතුමා දැන් න්‍යායපත්‍රයට යන්න. ඔව්. හරි හරි ඔබතුමාට අවස්ථාව දීලා තියෙනවා. වලේබුඩ මැතුමා.
හරි. ස්තුතිවන්ත වෙනවා කථානායකතුමනි මේ ජංගම ගිනුම් ඉතිරි කිරීමේ ගිනුම් තිබෙන මේක ඔබතුමාට අදාළ එකක් නෙමෙයි. අමම දන්නේ නැහැ මේ පස්සේ කාටද යොමු කරන්න ඕනි කියලා. ජංගම ගිනුම් ඉතිරි කිරීමේ ගිනුම් හරහා ඔන්ලයින් ගණදෙනු කරන අයගේ ගිනුම් වලින් ජංගම ගිනුම් හරහා ගණදෙනු කරන අයගේ ගිනුම් වලින් ඒ අයට දැනුම් දෙන්නේ නැතුව අඩු ගානේ දුරකථන පණිවිඩයක්වත් මැසේජයක්වත් එන්නේ නැතුව මුදල් වෙන ගිනුම් වලට මාරු කරලා එක් දිනයක් තුලදී ගිනුම් 50කට 60කට විතර මේ මුදල් මාරු කරගෙන ගිහිල්ලා විශාල වංචාවක් සිදුවන ක්‍රියාවලියක් දැන් සතියක් විතර තිස්සේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඊයේ ආපු මේ පැමිණිල්ල කරා අපි බැංකු එහෙම අපේ ස්වාමින්වහන්සේ නමක්ගේ බලංගොඩ ගිනුමකින් ලක්ෂ 11ක් මාරු කරලා තිබෙනවා. අපි බැංකුවට ගිහිල්ලා පරීක්ෂා කරපුවාම මේ ඔන්ලයින් හරහා ගණදෙනු පුහුණු කරන ආයතනයක් විදිහින් පුහුණු කරපු ගෝල බාලයෝ ටිකක් දිවයිනේ විවිධ තැන්වල ඉඳගෙන තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා අතන මූලාසනයේ වාඩි වෙලා හිටියට ඔබතුමා ඔන්ලයින් ගණදෙනු කරපු කෙනෙක් නම් ඔබතුමාගේ කරන්ට් account එකක් හරි ඉතිරි කිරීමේ ගිණුමක් හරි දිනනවා නම් මේ මොහොත වෙනකොට ඔබතුමාගේ ගිණුමෙනුත් මේ කතා කරන මගේ මේ සභාවින් නැගේ ගිණුම් වලනුත් මේ මුදල් ලැබීම මේ වෙනකොට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉතා කරුණාවෙන් මේ සභාවේ අවධානය යොමු කරනවා මේක මහ බැංකුවට දැනුම් දෙන්න විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන්න බරපතල කාරණාවක් ඉතා විශාල ප්‍රමාණයක්. මම හිතන්නේ මේ දවස් දෙක තුන ඇතුළතදී 1000ක්මාරක් මේ වංචාව සිද්ධ කරලා ගිණුම් වලින් මුදල් ඇදලා තිබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව පොලිසිය වලට මූල්‍ය බුද්ධ්‍යාංශයට සහ අනෙකුත් ආයතන වලට ක්‍රියාත්මක වෙන්න දහරිතාවේ නැහැ. එයා අභිභවාදීය තාක්ෂණිකක් තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා මේ සභාවේ අවධානය යොමු කරනවා
මේ පිළිබඳව
වහල් මැදියක් තියෙන කියලා. බොහොම ස්තුතියි.
හොඳයි. ඔව් ඩිලන් ප්‍රකට කෙටියෙන් කියන්න ඔතන.
දැන් කෙටියෙන්. ගරු සභානායකතුමාත් ඉන්න වෙලාවේ ප්‍රධාන නිලමුණාවේ ගරු සභානායකතුමනි පෞගිය අවුරුදු 30ක් ද මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විමද්දගත මුදල් බෙදා දීමේදී මම ආණ්ඩුපක්ෂයේ විරුද්ධපක්ෂයේ හිටියා. සාමාන්‍යයෙන් සිද්ධ වුණේ
ඒ ගැන
අවධානය නෑ නෑ මට
මට අහන්න පැහැදිලි කිරීමක් කරා නේද?
නෑ කරා කරා මට ප්‍රධාන සංගතවන් අහන්න තියෙන්නේ අපිට මෙතෙක්කල් මේ අවුරුද්දේ විමද්දගත මුදල් වෙන් කිරීම සඳහා මීට පෙර අවුරුදු වල කරා වගේ ලිපිය ලැබුණේ නැහැ මෙන්න මේ නිර්ණායක අනුව යොමු කරන්නයි කියලා. අපි දැන් එන සතියේ ඉඳලා අපේ දිසාපතිතුමාලාට මේ යෝජනාට යොමු කළොත් ඒවා සම්බන්ධයෙන් මුදල් වෙන් කිරීම කරනවාද
හොඳයි හරි බොහොම ස්තුතියි සංවිධායකතුමා
එකතුමනි දැන් මේ වෙනකොට දැන් අපි යෝජනා කරලා කමිටු හරහා අනුමත කරගෙන යනවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ප්‍රතිපාදන ගම්මට්ටමින් ව්‍යාකෘති ටික ඔබතුමාලා ඇව්වොත් අපිට කියන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ ග්‍රාමීය කමිටුවලට යොමු කරන්න කියලා.
හොඳයි.
මම දන්නවා සමහර මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ක්‍රියාත්මක වෙන ව්‍යාකෘති වලට අමතරව මන්ත්‍රීවරු ගිහිල්ලා මුදල් අමාත්‍යාංශ ජනාධිපතිතුමාත් එක්ක විශේෂ ව්‍යාකෘති හෝ වෙනත් ව්‍යාකෘති වලට වෙනම ප්‍රතිපාදන අරන් තියෙනවා. මම ඒක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ දිස්ත්‍රික් අරමුදල් වෙන් කරපු ආකාරයේ අඩුම් ගානේ මට කියලා මටවත් ප්‍රතිපාදනයක් එන්නේ නැහැ එතනදී. ඔබතුමාලට පුළුවන් ඔබතුමාලට ඇවිල්ලා තියෙන දැන් මෙතුමාලා මෙතුමායි අශෝක මන්ත්‍රීතුමා කිව්වා වගේ එතුමාට ආපු එක ප්‍රාදේශීය ලේකම්ට ඇරියම ඒ අදාළ ග්‍රාමසේක වසමට තියෙන ග්‍රාමීය කමිටුවට යොමු කරාම එතෙන්දි තමයි තීන්දුව කරන්නේ ව්‍යාකෘති වල ප්‍රමුඛතාවය. නැත්තම් මේක තමන්ට ඡන්ද දෙන මිනිහා එහෙම නැත්නම් බෝක් වලට කොන්ත්‍රාත්කාරයාගේ අවශ්‍යතාවයට වැඩි අවශ්‍ය විදිහට මේක ක්‍රියාත්මක
වෙනවා.
විනිවිද භාවයෙන් පෙරෙන විදිහට ඒක චක්‍රලේඛනේ මම සභාගත කරන්නම් මේ මම කිව්වා දැන් එවන්න කියලා. ආවෙන් පස්සේ මම ඒක සභාගත කරන්නම්. එතකොට පුතුමල්ලත් තේරෙනවා මේක ව්‍යාකෘති ක්‍රියාත්මක
වෙනවා. හොඳයි. කරු හරෙන් ප්‍රනාන්දු මැතිතුමා වරප්‍රසාද ප්‍රශ්න මතුවා.
ගරු නියෝජක තානායකතුමනි අද දවසෙත් පෞගිය දවසක ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් බරපතල මන්ත්‍රී වරප්‍රසාදයක් අඩවෙන ප්‍රකාශයක් සිදු කරා. ගරු නියෝජක තානායකතුමනි උසාවියේ උත්තරීතර භාවය සම්බන්ධයෙන් අපිට ඇත්තේ විශාල ගරුත්වයක්. නමුත් ගරු නියෝජක තානායකතුමනි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා තමන්ම බරපතල ප්‍රකාශයක් මේ ලංකාවට සිදු කරා මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට තියෙනවා කියලා උසාවියේක මන්ත්‍රීවරු දෙදෙනෙක් සම්බන්ධයෙන් කරපු නඩු තීන්දුවක විනිසුරුවරු දෙපළක් තීන්දුවක් දීලා තියෙනවා. තව විනිසුරුවරයෙක් තීන්දුවක් දීලා නැහැ. එහෙම තීන්දුවක් දීලා නැති අවස්ථාවක තවත් කල් ගත්තොත් ඒ විනිසුරුවරයාගේ නම සමාජගත කරනවා කියලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට යට වෙලා එහෙම කතා කරනවා නම් එතුමා එක කරේ උසාවිය හැටලවල ලක් කිරීමක් වගේම මගේ මන්ත්‍රීවරු ප්‍රසමෝද කිව්වේ දෙන්නේ කියලා. එතුමාගේ පක්ෂෙන් නම් දෙන්නේ නැහැ. අපි උසාවියට ගරු කරලා උසාවියට කරුණ ඉදිරිපත් කරලා උසාවියේ කරුණ ටික තියෙනවා. ඒත් අපි කොතනකවත් දන්නේ නැහැ උසාවියේ විනිසුරුවරු මොනාද ලිව්වේ? උසාවියේ විනිසුරුවරු මෙතුමාට කියලාද? එහෙමනම් මට උසාවිය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මටත් දෙති වෙනවා. මට උසාවිය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ගරු නියෝජක කතානායකතුමනි මම ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් සිලෙක් කොමිටියක් දාලා මේ විනිසුරුවරුත් ගෙන්නයි මෙතුමවත් ගෙන්නයි. මෙතුමා කොහොමද මේ තොරතුරු දැනගත්තේ කියන එක මේ පාර්ලිමේන්තුවේ මගේ වරප්‍රසාද කඩේවි සම්බන්ධයෙන් කියන එක ඒක එතුමා කිතුකමක්. මොකද අපි උසාවියට ඉදිරිපත් වෙලා උසාවියට නඩු අහන ලෝයර්ලා අල්ලලා අපි එවට කරුණ ඉදිරිපත් කරලා මේ සියලු දේ කියලා එහෙනම් මෙතුමට කෝල් කරලා කියනවා නම් උසාවියේ තීන්දුව බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඔබතුමාගෙන් මම ආයතන කරනවා බරපතල වරප්‍රසාද කඩවීමක් සහ බරපතල නීතියට අතපෙවීමක් සිදු වුණාද කියන එක පිළිබඳව ගැටලු ප්‍රශ්නයක් තියෙනවා. මේ මැද පාර්ලිමේන්තුවේ ප්‍රතිමන්දක නලින් බණ්ඩාරමතුමාත් එහෙම මොකක් හරි කතාවක් කිව්වා. දැන් මේ විදිහට මන්ත්‍රීවරු ඔක්කොම උසාවියේ තීන්දුව කතා කරන්න ගියොත් උසාවියේ මොකක් තියෙන එනම් විනිසුරුරුන්ගේ තියෙන කියන විනිසුරුරු මෙතුමාලගේ ඩීල් එකක්ද? ඉතින් මට එමනම් විශ්වාසයක් නැහැ ගරු මේ නඩුව පිළිබඳවත් නඩුවේ විනිසුරුරු මෙතුමාට කතා කරලාද කියන එක පිළිබඳවත් මම හිතනවා මට අයිතියක් තියෙනවා දැනගන්න. ඒ නිසා මම කරුණාවෙන් ගරු කතානායකතුමාට මේක ඉදිරිපත් කළා. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් සිලෙක් කොමිටියක්පත් කළා. මේක සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කළා මට සාධාරණයක් ඉස්තර කරන්න.
ගරු කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කරන්න. ඔව් කිරියල මැතිතුමා.
තුමා මගේ කතාවට අහගෙන හිටියේ නෑ. එතන හිටියෙත් නෑ. මම කිව්වේ පාර්ලිමේන්තුවේ මේ පැත්තේ ඉඳන් ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීවරුන් ඉවත් කරන්න නඩු දාලා තියෙනවා. දෙන්නෙක් නඩු තීන්දුව ලියලා තියෙනවා. මම නඩු තීන්දුව මොකද්ද කියලා කිව්වේ නෑ. මම කිව්වේ දෙන්නෙක් ලියලා තියෙනවා. එක්කෙනෙක් ලියලා නෑ කියලා. මොකද ව්‍යවස්ථාව අනුව මාස දෙකෙන් නඩු තීන්දුව ලියලා ඉවර කරන්න ඕන. දැන් එතකොට අධිකරණය තමයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. නඩුව දාලා මාස 5යි. ඉතින් මම එදා ඉල්ලීමක් කරේ අර අනිත් විචාරකවරයා තීන්දුව මොකක් වුණත් අපි කිව්වේ තීන්දුව දෙන්න කියලා. අපි හැමදාම කතා කරනකොට මේ පාර්ලිමේන්තුවේ අධිකරණ තීන්දුව වල ප්‍රබාධය ගැන දැන් අපේ සභානායකතුමා පෙරේද කිව්වා මාස කීයද? මාස 14ක් එතුමා තන නියෝගය කරත් තියෙනවා. තීන්දුව දෙන්නේ නැහැ. විශේෂකරුණු ඉස්සරවරක් දීලා මම ගරු හරේන් ප්‍රාන්ත මැතිතුමාට මතක් කරන්න කැමතියි. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව තමයි උසාවියට දෙන්නේ. The judicial power of the people will be given by parliament courts. අපි නඩු තීන්දුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපි කිව්වේ නඩු තීන්දුව දෙන්න ඉක්මනට. ඉතරයි අපි කිව්වේ. එතකොට අපිට අයිතියක් තියෙනවා ජනතාවගේ අධිකරණ බලය අපිට දීලා තියෙනවා. අපි ඒක උසාවියට දෙනවා. අපිට අයිතියක් තියෙනවා නඩු තීන්දුව ප්‍රබාධ වෙනවා. ඇයි නඩු තීන්දුව ලියන්නේ නැත්තේ? ඒවකට කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. Because judicial power of the people will be handed by parliament to courts. අනිත් එක මේ අධිකරණ තීන්දුවක් පාර්ලිමේන්තුව ඇතුළේ විවේචනය කරන්න පුළුවන්, එළිය විවේචනය කරන්න පුළුවන්. මට මතකයි SB දිසානායක මැතිතුමා දඩුවම් කරපු දාසේ මගේ දා ස්වර්ණවාහිනිය ගිහිල්ලා කිව්වා මේ තීන්දුව වැරදි කියලා. සරසිල් අග්‍රවිශකාරතුව මගේ කතාව බලලා කිව්වා මේක හරියට හරි. දඩු තීන්දුවක් විචාරය කරන්න පුළුවන්. අපිට කියන්න බෑ දඩුකාරවරු අල්ලස් ගත්තා පක්ෂග්‍රාහී උනා කියලා. බට් දඩු තීන්දුවක් විචාරය කරන අපිට විතරක් නෙමෙයි පොරවැසි උනා පුළුවන්. පිටරටවල ලංකාවේ නැති උඩට TV එකේ දඩු තීන්දුව සාකච්ඡා කරනවා. TV එකේ සාමාන්‍ය ජනතාව. ඉතින් මේ අනිත් එක ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වකාරරු අයි කරන්න බලය තියෙන්නේ අපිට.
අවසන් කරගන්න.
පොඩ්ඩක් ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වකාරරු අයි කිරීමේ බලය තියෙන්නේ අපිට. අපි උත්තරේ ඉතරයි. අපි උත්තරේ ඉතරයි. අපි කවදාකවත් කියන්නේ අපි මේ දඩතුයි දෙද්ද කියලා. මං එදා කිව්වේ දෙද්දෙක් ලියලා තියෙනවා. එක්කෙනෙක් ලියන්න තීන්දුව මොකක් වුණත් කමහැ ලියලා තීන්දුව දෙන්න. ඉතරයි මං කිව්වේ.
හරි කොහමද? හරියෙන් බැලන්න නේද?
දැන් මෙතුමා නැවත වතාවක් මෙතනදිම කිව්වා මිනිසුරුවන් දෙදෙනෙක් තීන්දුව ලියලා අවසන් කියලා. මගේ තර්කයක නෙමෙයි. ඕන තීන්දුවක් දෙන්න, ඕන තීන්දුවක් විවේචනය කරන්න. ඒක ප්‍රශ්න එක පාර්ලිමේන්තුවේදී තියෙන්න ඕනේ. නමුත් ඔබතුමා කොහොමද පුන පුනා කියන්නේ මිනිසුරුවන් දෙන්නෙක් තීන්දුවක් ලියලයි කියලා? බරපතල පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක්. උසාවියක තියෙන ඩිම්පු නැති නඩු තීන්දුවක් මෙතුමා කියනවා විනිසුරු දෙන්නෙක් ලියලා ඉවරයි කියලා දැනුත් කිව්වා. ඉතින් එතකොට බරපතල අපිට අවස්ථාවක් එන්නේ නැද්ද? එහෙමනම් උසාවියත් එක්ක මෙතුමා හොරෙන් සාකච්ඡා කරනවා කියන්නේ. ඒක බරපතල වරප්‍රසාද කඩවීමක් නෙවෙයි. නැවතවතාවක් කිව්වා. කරුණාකරලා ඉල්ලීමක් කරනවා පරීක්ෂණයක් කරන්න. මේක සිලෙක්ට් කමිටියකට දාන්න. මෙතුමා කියපු ප්‍රකාශය රිවයින් කරලා බලන්න.
හරි බොහොම සුති.
කිරියාවලියක් අවශ්‍යයි.
මෙතුමා නීතිගරෙක් නෙවෙයි. මම නීතිගරෙක්. එතකොට මේ නඩුවට පෙඩි හිටපු නීතිගරේ බහතුරු අපිට කිව්වා මුළු අලුත් කඩේම දන්නවා මේක. ඔබතුමා දන්නේ නැහැ. මුළු අලුත් කඩේම ඇත්ත වශයෙන්ම මට එක නීතික මහත්මයෙක් කිව්වා මම පාර්ලිමේන්තුවේ කරපු කතාව වීඩියෝ කරලා අග්‍රවිශ්වකාරතුමාට දෙන්න ඕන කියලා. මොකද අග්‍රවිශ්වකාරතුමා මේ විදිශ්චකාරවරියට කියලා තියෙන තීන්දුව දෙන්න කියලා. ඒත් දෙන්නේ
නැහැ. හොඳයි. හරි. නලින් මඩාර් මැතුමත් මෙතුමාගෙන්ම අහන්න ප්‍රශ්නේ. හොඳයි. හරිම පැටන්ත
උසාවියක මෙතුමා විතරයි නඩු කියලා තියෙන්නේ. මෙතුමා අධිනීතිඥ නිසා මෙතුමා දන්නවා ඇති. ඉතින් අධිනීතිඥ අධිපණ්ඩිත වුණාම එහෙම වෙනවා. හැබැයි ගරු නියෝජක කතානායකතුමනි, නැවත වතාවක් මම අවධාරණය කරනවා, මෙතුමා බරපතල ප්‍රකාශයක් කරන්නේ අලුත් කඩේ උසාවිය ඔක්කොම ලොවරලා දන්නවලු. එතකොට මේ නඩු තීන්දුව ලියන්න ඉස්සෙල්ලා ලංකාවේ ඉන්න උසාවිය ලොවරලා දැනගන්නවා කියන තීන්දුව මම නම් කොහෙවත් අහලා නැහැ. මම හිතනවා එහෙනම් උසාවි කියලා තේරුම් ගන්නනේ අපි නඩුකාර නඩු ආහන මිනිසු ගාවට ගිහිල්ලා තීන්දුවක් ගන්න පුළුවන් මෙතුමා කියන විදිහට. ඉතින් එහෙම වෙන්න පුළුවන් නම් එතුමා කාලේ එහෙම වෙන්නේ නැති නඩු ආහන්න ඇත්තේ. හැබැයි ගරු කතානායකතුමනි, මෙතන බලපතල වරප්‍රසාද කඩවීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉදිරිගොල්ල දෙන්න සිලෙක්ට් කමිටියක් අත්‍යවශ්‍යයි.
හොඳයි. කිරියල මැතුව
ලා අපි දන්නේ නැහැ නමුත් තීන්දුව ලියල් තියෙන බව අපි දන්නවා
හොඳයි හරි
මොකද නීති මාර්ග වෙලීද්ද එයා අපිට කිව්වා two judges have rigged the judgment third judge delay කියලා අපිට කිව්වා
හොඳයි නලි මඩර් මැත අවසන් කරන්න ඔබතුමා කියලා
මම හිතන්නේ මම මේට වඩා වෙනත් කාරණයක් කියන්නේ මෙතුමා මගේ නම සදහන් කරා ඉතින් අපි දන්නවා මේ පුරවැසි භාවය පිළිබඳව නඩුවේ තීන්දුව දෙන්න දෙයක් නැහැ මුළු රටම දන්නවා තීන්දුව මොකද්ද කියලා ගිය සැරේ ඇපිල් කෝට් එකෙත් කොහොමද ඒ තීන්දුව ක්‍රියාත්මක වුණේ කියලා මුළු රටම දන්නවා ඒ වගේම එක දෙයක් දන්නවා හරින් ප්‍රාන්තුම එතුමාත් හදවතින් කැමති මේ නඩුව තීන්දුව දෙනවට මොකද එතුමාට තමන්ගේ අමාත්‍යංශය කරන්නවත් දෙන්නේ නැහැ එතුමාගේ ওই නියෝජ්‍ය අමාත්‍යවරිය එතුමාත් බොහොම ආශාවෙන් ඉන්නේ මේ තීන්දුව ලියලා ඉවර වෙනකම්
හොඳයි බොහොම ස්තුතියි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත් ආය ඔව් සභානායකතුමනි
මයික් එක දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සභාවේදී දැන් මේ මොහොතකට පෙර ගරු විපක්ෂ සංවිධායකතුමන් ගරු හරින් ෆ්‍රැන්ඩු මැතිතුමත් මතු කරපු කාරණය සම්බන්ධයෙන් මම දකින්නේ මේ විදිහට ආන්ක්‍රෝ ව්‍යවස්ථාවේ හතර ඈන්න වගන්තියෙන් කියනවා නීති අනුව පාර්ලිමේන්තුව විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ ඒ මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද පරිහර හා බලතල සම්බන්ධයෙන් විනා ඒ සම්බන්ධයෙන් බෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල පරිහර සහ වරප්‍රසාද සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩු ව්‍යවස්ථාවේ ඇතිකොට පිහිටවන ලද හෝ ආණ්ඩු ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටවන ලද අධිකරණ විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තු විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. තෝ මේකෙන් පැහැදිලිව සිදුවෙන් කියලා තින්නේ ජනතාවගේ අධිකරණ බලය තින්නේ පාර්ලිමේන්තුවට. හරි. එතකොට පාර්ලිමේන්තු වශයෙන්ම ව්‍යවස්ථායම පිළිහිටලා තමයි තියෙන්නේ උපරිමාධිකරණ සහ සෙසු අධිකරණ. උපරිමාධිකරණ වලට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට පත්කිරීම කරන්නේ ගරු ජනාධිපතිතුමා දැන් සංශෝධන වලින් පස්සේ ව්‍යවස්ථාදායක සභාවට ගිහිල්ලා එහි අනුමැතිය අතු. හැබැයි ඉවත් කරන ඕන. ඒ ඉවත් කිරීම කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවට. මොකද ඒකට හේතුව check and balance කියන එක දීලා තින්නේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තු ඉතිහාසය අවස්ථා දෙකකදී මේ සම්බන්ධයෙන් අග්‍රවිෂය කවුරු දෙන්නෙකුටත් මේ ප්‍රශ්නේ ආවා. මුලින්ම ආවේ නෙවිල් සමරකෝන් අග්‍රවිෂයකාරතුමාට ඒ ආණ්ඩුව යටතේ. එතෙන්දී රෙසොලූෂන් එක ගේන්න හම්බුනේ නැහැ. පරීක්ෂණය අවසන් වුණේ නැහැ. ඊට කලින් එතුමා අස්වුණා. ඊට පස්සේ ආවේ ඊට පස්සේ ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිෂයකාරතුමාට ඒකට රෙසොලූෂන් එකකුත් පාස් කළා. ඒක තමයි මේ ඉතිහාසය. එතකොට පරිමාධිකරණ නිශ්චකාරු සම්බන්ධයෙන් යම් වෙනේ කටයුත්තක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ සිලෙක්ට් කමිටි එකක් පත් කළා. ඒ සිලෙක්ට් කමිටි එක මගින් පරීක්ෂා කළා. ඊට පස්සේ ඒ ක්‍රියාදාමයේ අනුගමනය කළා තමයි ආය පවර රෙසොලූෂන් එක පාස් කරන්න ඕනේ. හැබැයි දැන් ප්‍රශ්න දෙකක් මෙතන. ක්‍රියාල මැතිතුමා කිව්ව කාරිය අධිකරණ බලය තින්නේ පාර්ලිමේන්තුවට. හරි. දැන් මතුච්ච ප්‍රශ්න දීපු නඩු තීන්දුවක් ගැන නෙමෙයි. නඩු තීන්දුවක් දුන්නන් පස්සේ නීති ඉගෙන ගන්න ශිෂ්‍ය හැටියට අපි ඒ කාලෙත් නඩු තීන්දුව අපි විග්‍රහ කරගත්තා. එහෙම නැත්නම් නීති අධ්‍යාපනයක් ගෙනියන්න බෑ. ඊළඟට සමහර නඩු තීන්දුව ගුරු කොට ගන්න. ඒ නඩු තීන්දුව අපි සයික් කරනවා ඊළඟ නඩු වලට සමානතාවයත් එක්ක ෆැක්ස් අනුව මෙන්න මේ ආකාරයෙන් නඩු තීන්දුව දීලා තිනවා. ඒ අනුව තමයි අපි පෙළගස්සගන්නේ අපේ කේස් එක ප්‍රූව් කරන්නේ. හරි. හැබැයි දැන් මෙතන තියෙන්නේ තීන්දුවක් දුන්න නඩු නෙමෙයි. තීන්දුවක් දීමට තිබෙන විනිශ්චයට බහ දෙන වෙන නඩුවක්. විනිශ්චයට බහ දෙන නඩුවක් සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කවුරු හරි කියනවා නම් මෙන්න මෙහෙමයි මේක වෙලා තින්නේ කියලා අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපේ හරින් ෆ්‍රැන්ඩ් මැතිතුමාට පුළුවන් එතුමාගේ වරප්‍රසාදයක් එන්න. එතුමා පාර්ලිමේන්තුවේ හිටපු නිසා මේ ප්‍රශ්නේ මතු කරන්න පුළුවන්. එසේ නොවන පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් සම්බන්ධයෙන් විනිශ්චයට භාජනය වෙලා තියෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතාවල මොකද වෙන්නේ? ඒ නිසා තමයි ස්ථාවර නියෝගය යටතේ වළක්වලා තින්නේ සබ් ජුඩිකේ. යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බිහි වාර්තාවක් ඉදිරිපත් කළ තිබුණා ෆැක්ස් රිපෝට් කළා තියෙනවා. පයසත් අධිකරණය දිස්ත්‍රික් අධිකරණයේ වෙනම තියෙන පුළුවන් වන්දිලල යන ඒ වගේ නඩු තියෙන පුළුවන්. අභියාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දෙකක්. මම දකින්න අධිකරණ බලය එකක්, වරප්‍රසාද ප්‍රශ්නය තව එකක්, විනිශ්චයට භාජනය වෙලා තීන්දුවක් දුන්න නඩුවක් නෙවෙයි මේක, තීන්දුවක් දෙන්න නියමිත පෙන්ඩින් කේස් එකක්. පෙන්ඩින් කේස් එකක් සම්බන්ධයෙන් මෙන්න මේ ආකාරයට විනිසුරුන්ගේ ක්‍රියාදාමය කියන එක සාකච්ඡා කරන්න බෑ.
මගේ ස්ථාවර ඒක. මම සභානායකවරයෙක්ට ගාණුක ව්‍යවස්ථාව ප්‍රතිපාදනය සහ මේ අද මතුවෙච්ච තත්ත්වය ගැන මම මේ පැහැදිලි කිරීම කළ දෙන්නේ
ඉදිරියදී ගැන සලකන. ඔව්.
ගරු සභානායකතුමාත් පුණු පුණා කිව්වේ පෙන්ඩින් කේසයක් ගැන. එතුමා කිව්වා මාස 14කට තීන්දුවක් දීලා නැහැ කියලා ප්‍රබාලය. ඔබතුමා ඒකනේ කිව්වේ. සභානායකතුමත් කිව්වේ අවසන් වෙච්ච නැති නඩුවක් මාස 14ක් විනිශ්චයකාරවරු මේක අහනවා කියලා මම කියන්නේත් ඒකයි.
ඒක අර කමිටුවේ ඉස්සරහදී සාකච්ඡා වෙනවා නේ.
මම කියන්නේත් ඒකයි. අපේ රටේ ව්‍යවස්ථාව අනුව මාස දෙකෙන් අහලා ඉවර කරන්න ඕන කියලා ව්‍යවස්ථාවේ 99 වෙනි වගන්තියේ තියෙනවා.
හොඳයි.
දැන් අධිකරණය ව්‍යවස්ථාව කඩලා. They have violated the constitution. එච්චරයි.
හොඳයි. බොහොම ස්තුතියි. සභාවට
ඒක පිළිගන්නව නම් හරින් ෆ්‍රෙන්ඩ් මැතුමාගේ තර්කය හරි. එහෙමනම් සිලෙක්ට් කමිටි එකක් දාන්න. එතුමාගේ ඉල්ලීම අනුව ඊයේත් මෙතුමාගේ සිලෙක්ට් කමිටි එකක් දාමුයි කියලා. ඇයි මේ නඩු ප්‍රමාද වෙන්නේ කියන ගැන හොයා බලන්න.
හොඳයි. ඔව් විපක්ෂ නැගතුමා
ඔබතුමාට කිව්වේ පාර්ලිමේන්තුවේ යෝජනා මගේද කියලා අපි ඒකට උදව් කරනවා කියලා.
ඒ ගැන කතා නැගතුමා තීන්දුවක් ගන්න එතුමාට යොමු කරලා තියෙනවා විපක්ෂ නැගතුමා.
මම සභානායකතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමා දන්නවා පුන පුනාම මේ රටේ දලදේශ නිෂ්පාදිතයට 52%ක පමණ දායකත්වයක් ලබා දෙන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අර පරාටේ එක්සිකියුෂන් නීතිය මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවේ තින් පිටටත් ලොකු හඬක් නගලා අවසානයේ ඒ පරාටේ එක්සිකියුෂන් නීතිය තාවකාලිකව යම් කාලයකට අත්හිටවන්නට කැබිනට් එක තීන්දුවක් ගත්තත් ඒක ක්‍රියාවට නංවන්නට පනත සංශෝධනය කරන්නට සිදු වෙලා තිබෙනවා. දැන් මං හිතන්නේ කාලය එළඹිලා තිබෙනවා ඔබතුමන්ලට මේ පනත් කෙටුම්පත බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත මේ සභාවේ සාකච්ඡාවට භාජනය කරලා ඉතාමත්ම ඉක්මනින් මේ සංශෝධනය ක්‍රියාත්මක කරන්න. ඒක මේ රටේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් මේ රටේ 45,00,000 රැකියා සපයන මේ කර්මාන්තකරුවන් වෙනුවෙන් දලදේශීය නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබා දෙන ව්‍යවසායකින් වෙනුවෙන් අපි මේ යුතුකම ඉෂ්ට
කරන්නේ.
අපි ඉල්ලීමක් කරනවා මේක පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඊළඟ දිනේදී පළවෙනි දිනේදීම ඇතුළත් කරලා මේක අපි ඉක්මනින්ම සම්මත කරලා දුන්නොත් මං හිතන්නේ ඒක ලොකු සහනයක්
වෙනවා.
ඒ වගේම විනාඩියක්. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි පරාටේ එක්සිකියුෂන් එක ක්‍රියාත්මක කිරීම කල් දැමීමම පමණක් මදි. මේක නැත්තම් තව දුරටත් අර මොරටෝරියම් එක වගේ බරපතල හිසරදයක් වෙනවා ව්‍යවසායකින්ට. ණය නොගෙවෙන කාලය තිබුණත් අවසානයේ ඒ ණය නොගෙවපු මුදල තවත් ණය බරක් එකතු කරන තත්ත්වයකට පත් වෙන නිසා මම යෝජනා කරනවා මේ පරාටේ එක්සිකියුෂන් එක ක්‍රියාත්මක නොවන කාලවකවානුව තුලදී විශේෂයෙන්ම කඩා වැටුණු ගරා වැටුණු අපේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ඒ වගේම ප්‍රාග්ධනයට අවශ්‍ය ප්‍රවේශය ඒ කියන්නේ දරාගත හැකි ප්‍රාග්ධනය access to affordable capital ඒ ගැන රජය විධිමත් වැඩසටහනක් මේ පරාටේ එක්සිකියුෂන් එක ක්‍රියාත්මක නොවන කාලවකවානුව තුළ ක්‍රියාත්මක කරලා අර කඩා වැටුණු ගරා වැටුණු ව්‍යවසායකින් යලි පණ ගන්වන්නට වැඩපිළිවෙලකුත් සමග මේ වැඩේ කරන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.
ඔව් බොහොම ස්තුතියි. ඔව් හර්ෂසිලන්තුමා.
ඔව් ඒක මුදල් කමිටුවට එවලා තියෙනවා මේ ගරු කතානායකතුමා මේ ඊපෙරද එවලා තියෙනවා පාර්ලිමේන්තුව එන සතිය හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි විශේෂ දිනයක් දාලා තියෙනවා එන සතියේ එන අඟහරුවාද විශේෂ දිනයක් දාලා ඒ පරාටේ නීතිය සම්බන්ධ කොමිටුවේ තීරණය අපි ඔබලාට එන සති අරන් දෙන්නම්. එතකොට ඊළඟ පාර්ලිමේන්තු හම්බ වෙන පළවෙනි දවසේම අපිට මේක සම්මත කරගන්න හැකියාවක් ලැබේවි.
හොඳයි. බොහොම ස්තුතියි. ඔව් කිරියල මෙතුමා.
දැන් අද බිස්නස් කමිටු එකක් තියෙනවනේ
කරු. ඔව් දැන් 11ට තියෙනවනේ.
මම ඉල්ලීමක් කරනවා. මෙතුමාගේ වාර්තාව එනකන් ඊළඟ සතියට අපි ගමු. මේ පරාටේ නීතිය මොකද විසහාය කියන්නේ විශාල පිටසක් ඉන්නවා. මේ අමාරු වැඩිලා. ඉතින් එයාට සාඩ දෙන්න අපි බිස්නස් කමිටු එකට දාලා මෙතුමාගේ වාර්තාව ආවෙන් පස්සේ පාර්ලිමේන්තුවට ගෙමු.
හොඳයි. හරි.
දවසේදී මහජන පෙත්සම් ඉදිරිපත් කරද්දී කොලයක් ඉදිරිපත් කරා අපේ බුද්ධික පත්‍රයට මැතිතුමා යොවුන් බරපතල චෝදනාවක් කරා මැයි දිනයට කට්ටිය ගේනවා කියලා. මේ කොලේ මම ඔබේ අවධානයට යොමු කරනවා. කිසිම සීල් එකක් නැති කිසිම ලෙටර් හෙඩ් එකක් නැති කොලයක් දැන් එතුමා සභාගත කරා. සභාගත කරපු එක තමයි මම බාර අරගෙන බැලුවේ. මේකේ කිසිම කෙනෙක්ගේ නමක් ලියවිල්ලක් කිසිම දෙයක් නැහැ. මේ ගණන් ටිකක් ලියලා තියෙන්නේ. ඉතින් මේ වගේ බොරු විදියට මාධ්‍යයට වොයිස් කට් එකක් කපා ගන්න මේ වගේ මේ මේ පහත් වැඩ කරන්න එපා. මේ කිසිම කොලේ කිසිම කිසිම ලෙටර් හෙඩ් එකක්වත් කිසිම කෙනෙක්ගේ අත්සමක නමක්වත් සීල් එකක්වත් නැහැ. කොහොමද මේක යොවුන් සේනාංක කියලා කියන්නේ? ගරු නියෝජක කතානායකතුමනි, ඔය සමාජ පදනම් වලින් උත් අර දුරකථන රෙකෝඩින් තියෙනවා. වොඩ්කා බීපු කෑලි ගැන. ඉතින් මේ වගේ වැඩ කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේක ඉතාමත්ම අපහාසයක්. ඒ ආයතනයේ සභාපතිවරයාට වැරදි. මේ සියලු දෙනාට යොවුන් සේනාංක කියලා දී තරුණ අපි අරගෙන මේ දිනයකට එනවා කියලා. කොයි කියන්නේ මේ මේක?
හඳයි ගරු මන්තුමා.
අරු කතානායකතුමා, තව එක කාරණා මම හිතපු නැති වෙලාවේ පෑන නැගිලා තියෙන කාරණාවක්. අර වීසා එකේ මුදල් වීසා ෆීස් වැඩි කිරීම සම්බන්ධයෙන් අපේ කාරක සභාවට මේක යොමු කරා කියලා මේ ගරු ඇමතුමා. හැබැයි මම සභාපතිත්වයේ දරන කාලය තුලදී එහෙම දෙයක් උනේ නැහැ. එතකොට ඒ නිසා අපි මම සභාපති හැටියට අපේ කමිටුවෙන් මේක සම්මත කළා නැහැ. ඒක ඉතාමත්ම අවධානයෙන් මම අවධාරණය කරනවා ඒ සම්බන්ධව.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත්තා යෝජනා කරු මුදල් ආර්ථික ස්ථාය කරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා.
මම ඉදිරිපත් කරන
රාජ්‍ය ණය කළමනාකරණ
කරුමැතුමා, මේ ප්‍රධාන කටයුත්තක් කරන්න එක පොඩි ඉඩකඩක් දෙන්න. නෑ බලන්න කොයි තරම් සාධාරණද ඔබතුමාව නැගිටලා ඉල්ල කරන ඉල්ලීම. කිරියල මැත්තම ඔබතුමා ශීලාචාර විනාඩියක් වාඩි වෙන මේ ප්‍රධාන වැඩකට කරන
රාජ්‍ය ණය කළමනාකරණ ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය ණය ගැනීම නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණය සඳහා බලය ලබා දීම සහ අපකර නිකුත් කිරීම, උපනය දීම් සැපයුම් කරුවන්ගේ ණය ගිවිසුම් සහ කල්බදු මූල්‍යකරණ ගිවිසුම් ඇතිකර ගැනීම ඇතුළුව රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිසද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම පිණිසද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවැනි වර කියවීම කවදාද?
එන දිනේ.
පාර්ලිමේන්තුවේ සභානායකතුමනි,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද යෝජනා පිළිම දැනුම් දීම 2 පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධාන කුමක සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 12:30 දක්වාද, අපර භාග 1 සිට 5 දක්වාද විය යුතුය. පූර්ව භාග 10ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
හොඳයි. කිරියල මැතිතුමා. ඔව්.
අපිට කිව්වා ඇමතිවරුත් කිව්වා බුදල් කමිටියට ගියා කියලා. බුදල් කමිටියට ගිහිල්ලා නැහැ. අපිට දීලා තිබේ උපදේශක කාරක සභාවට ගිය එක. මේ ඒකනේ බව ඔබතුමාට කිව්වේ නෑ. මේ උපදේශක සභාවට බලයක් තියෙනවද?
හොඳයි. හරින් බලන්න.
අපි කිව්වේ නෑ. ඒක කිව්වේ හකීම් ඇමතිතුමා. මේ හැන්සඩ් වෙනවා. ඔබතුමා මොනවද මේ කියන්නේ? එක්කෝ පොඩ්ඩක් හරියට නැගිටලා ඉන්න.
මිනිස්ටීරියල් කන්සල්ටේටිව් කමිටි උපදේශක සභාව උපදේශක කාරක සභාව ඒවා පාර්ලිමේන්තුවට දාලා අනුමත කරන්න බෑ. බෑනේ කරු නියෝජක කතාවට ආගෙන තුමනේ උපදේශක කාරක සභාව වාර්තා පාර්ලිමේන්තුවට දාලා අනුමත කරන්න බලුවද?
තිරන් අලස්මැට.
මේ විකාරනේ.
ඔබතුම පැහැදිලි.
නෑ එකතුමනේ. මට හරි කනගාටුයි මේ කිරියල්ල එතුමා පට්ටපල් බුරු මම සභානායක.
ඔබතුම කියන්න.
මම නැගී සිටියොත් මට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අපි ඔබ පටලවා ගන්න නරකයි. මේ හකීම් මැතිතුමා කිව්වේ එකක්. මේතුමා කිව්වේ තව එකක්. ඉන්න මං ලිපි ඉදිරිපත් කරන්න. මේ ලිපියේ දිනය මේ පාර්ලිමේන්තුවෙන් යවලා තියෙන එක එම් ජයලත් පෙරේරා සහකාර අධ්‍යක්ෂක පරිපාලන විසින් අත්සන් කළා පාර්ලිමේන්තුවේ මහලකම් වෙනුවට 2023 නොවැම්බර් 23 වෙනි දින ලේකම් මහජන ආරක්ෂක මාත්‍යංශයේ 14 වන මහල සුහුරුපාය වත්තරමුල්ල පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනා 2023 11 23 දින ඇති අංක 82 දරන පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ අංක 2 ලෙස සඳහන්ව තිබූ ආගමික හා විගාමික පනත යටතේ නියෝග අද දින පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත වූ බව කාරණිකව දන්වා සිටිමි. ඉහත නියෝග සම්මත වූ දිනට අදාළ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් www.parliament.lk භාගත කර ගැනීමට හැකි බව අරුතුරල දන්වා කැමැත්වේ. පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවට අත්සන් කළ යවලා තිනෝ. ඉතින් මේක අනුව තමයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ගැස්සන් නිවේදන නිකුත් කළා තියෙන්නේ. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කන්සල්ටේටිව් කමිටියකට ගියාද ෆිනෑන්ස් කමිටියකට ගියාද කියන ප්‍රශ්නේ නෙවෙයි. පාර්ලිමේන්තුවේ මේ යථා පරිදි සම්මත වූ බවට දැනුම් දීම කළා තුන දැනුම් දීම අනුව ගැසට් නිවේදන නිකුත් කළා
තියෙනවා.
මේ ලියුම ගිහිල්ලා තියෙන්නේ 23 නොවැම්බර් 23 වෙනි දින. පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍යය තිබිලා තියෙන්නේ 23 11 23 අංක 82 දරන පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍යය අංක 2 ලෙස සඳහන් තිබූ මේ පනත මේක යටතේ නියෝග. ඉතින් ඒ අනුව තමයි ගැසට් නිවේදන නිකුත් කළා
තියෙන්නේ. හොඳයි. ප්‍රධාන වැඩකඩ අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ඉදිරිපත් කරන
ගරු
මහජන ආරක්ෂක
ගරු ඇමතුමා
ඉදිරිපත් කරනවා සභාව.
ඔව් අංක 1 යෝජනාව ඉදිරිපත් කරනවා ගරු මහජන ආරක්ෂක ඇමතුමා.
ආගමික හා විගාමික පනත යටතේ නියෝගය මම ඉදිරිපත් කරනවා. මෙම නියෝගයෙන් තියෙන්නේ අර කලින් කතා කරපු දින 30 වීසා ක්‍රමය නැවත ගේන එකයි. අනිත් එක තමයි ශ්‍රී ලංකා පුරවැසියන් පිටරට ගිහිල්ලා ඔවුන්ගේ පුරවැසිභාවය නැති වුණාම ඔවුන්ට මේ අර සමහර රටවල් වල ඩුවල් සිටිසන්ෂිප් දෙන්නේ නැති හින්දා ඔවුන්ට අපි පර්මනන්ට් රෙසිඩෙන්සි එකක් දෙනවා. ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් මේ ලංකාවේ ඇවිල්ලා ව්‍යාපාරයක් එහෙම කරන්න. ඒ දෙක තමයි මේ නියෝගයෙන් තියෙන්නේ.
හොඳයි. සභාව එකඟද?
ආයි
සභාව කල් තැබීම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම ගරු සභාව 2024 මැයි මාස 7 වෙනි දින පූර්වභාග 9:30 දක්වා කල් තැබීත්වයේ යෝජනා කරමු.
හොඳයි. 2024 7/24 වෙනි කල් තැබීම විවාදය තවදුරටත් පැවැත්වීම ගරු රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයා ඔබතුමාට මිනිත්තු 18ක් කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ තව වැදගත් තීන්දුවක් දෙන්න ඕන. ජනතාව විශේෂයෙන් බලාපොරොත්තු වෙන පාස්කිරිදා සිද්ධිය ගැන ආණ්ඩුවද කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න. මේ සම්බන්ධව මරණ 300කට කිට්ටු ගාණක් 500 දෙනෙක් විතර තුවාල වෙලා තියෙනවා. මේ වින්දිතයන් වෙනුවෙන් ආණ්ඩුව කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. මලල්ගොඩ වාර්තාව ඉදිරිපත් කරා එක ගැන බලන්නේ. පාර්ලිමේන්තු තේරි කාර්ක සභාවක් පත් කරා විශේෂ කාර්ක සභාවක් ඒකේ වාර්තාව ගැන බැලුවේ නැහැ. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරා ඒකේ නිර්දේශ ඉදිරිපත් කරා. අද රජයේ කිසි දෙයක් කරන්නේ නැහැ. මොනවාද රජයේ කරේ? මේ පරීක්ෂණ කරපු ශානි අබේසේකර මහත්මයාව රිමාන්ඩ් කරා. මේ පරීක්ෂණ කරපු රවි සෙනවිරත් මහත්මයා එතනින් අයින් කරා. ඒ විතරක් නෙවෙයි මේ පරීක්ෂණ කරන්න පළවෙනි සතිගාන ඇතුළත විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ පරීක්ෂණ කරපු සියලුම නිලධාරීන් අයින් කරා. කිංස්බරි සිද්ධියේ ඒ ස්පීකර් තිලක කලනසිරි කොච්චිකඩේ පල්ලියේ ඒස්.පී. තිසේරා කටු SP ජයරත් සිංහ SP ලොකු වෙට්ටි නුවන් අසංක රංජිත් වෙදසිංහ දර්ශිකා කුමාරි මේ සියල්ලම අයින් කළා මේ ආණ්ඩුව ආපු ගමන් ඒගොල්ලන්ට උන කාණ්ඩායමක් ඉදන්ට දාගත්තා දාගෙන මොනවාද කරේ දැන් පරීක්ෂණ යන්නේ ආණ්ඩුවට ඕන මේක හංගන්න මේක කුමන්ත්‍රණයක් විත්තිය මුළු රටම දන්නෝ 2019 මැතිවරණ එනකොට උතුරු නැගෙනහිර චන්ද ටික ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දෙන්න නැති විත්තිය දන්නවා එහෙනම් මේක දිනන්න නම් කතෝලික චන්ද ටික නවත්තන්න ඕන නිසා තමයි මේ කුමන්ත්‍රණය කරේ කුමන්ත්‍රණයේ කටයුතු අපි කියන්න දැන් කාටද මේ පරීක්ෂණය කරන්න බාර දීලා තියෙන්නේ ඒකපතික නීතිපතිරි දීලා තියෙනවා යම් ක්‍රියා මාර්ග ගන්න කියලා නීතිපති මේ ක්‍රියාත්මක කරන්නෙත් නැහැ කවුද දැන් ඉන්නේ මේවා ක්‍රියාත්මක කරන පොලිස්පතිවරයා මේ පොලිස්පතිවරයා තමයි ඉඳලා තියෙන්නේ කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විදියට මේ බෝම්බේ පිපිරුවේ 2019/4/21 මේක දැන් හොයාගෙන තියෙන සේෆ් හවුස් එකක් තිබිලා තියෙන පානදුරේ සහරාන් එතන හිටියා කියලා නැගෙනහිර පළාතේ ඉඳලා ලොරියක් එනවා ගැලණි ගමෙන් එළියට දාලා මේක පානදුර සේෆ් හවුස් එකට යන්න ලොරියකුයි ජීප් එකකුයි උදේ තන 3:10ට පොලිස් සාජන් 39.73 කියන 379.73 කියනවා මේක පරීක්ෂා කරන්න ඕන කියලා කොළඹ බාර නියෝජ්‍ය පොලිස් පතිවරයා පණිවිඩයක් දෙනවා පරීක්ෂාවකින් තොරව යවන්න කියලා දැන් නම් මේ රටේ පොලිස් පතිවරයා මේවා ක්‍රියාත්මක වෙයිද කවුද පොලිසිය දෙවනියා ඉන්නේ එදා හිටපු SIS එකේ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා එතුමාට ප්‍රධානියා විදියට ඇවිල්ලා තියෙන මේ බෝම්බේ පුපුරනවා කියලා පිටරට රහස්‍යතු සේවාවලින් මෙතුමයි කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ මෙතුමයි කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ වාර්තා කරේ නැහැ 2019/6/7 ඉඳලා බුද්ධි වාර්ත ඇවිල්ලා තියෙනවා මේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද පොලිසිය දෙවනියා අධිකරණයේ මේකේ රාජකාරි පරිපාලීම සම්බන්ධව මිලියන 75,750,000 ගිවන්න මෙයා කළා තියෙනවා ඒ අස්සෙම කොමිෂන් සභාවේ වාර්තාවේ නීතිපති වරයාට දන්වලා තියෙනවා නිර්දේශ කරලා තියෙනවා මෙයාට විරුද්ධව අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්න කියලා කිසිම විනය ක්‍රියා මාර්ගයක් කරන්නේ නැහැ සංවිධානතාව වෙනකම් අපි අහන්නේ අර චූදිතයෝ අර වින්දිතයෝ අර මැරුණ අය කොච්චර අපහාසයකට ලක් වෙලා තියෙනවද මේ රටේ නීති හා සාමය හරියට ක්‍රියාත්මක කරනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මමත් නීති හා සාමය ඇමතිවරයෙක් විදිහට හිටියා මට අපිට දින 52 කුමන්ත්‍රණයත් එක්ක අපි අයින් කරා 2018 ඔක්තෝබර් මාසෙ 26 අයින් කළා මොනවද කරේ හිටපු ජනාධිපති ආණ්ඩුවයි මේක බාරගත්තා මේගොල්ලද ඇවිල්ලා කියනවා අනුර කුමාර දිසානායක කවුද මේ සහරාන්ගේ තාත්තට ටිකට් එක දුන්නේ එක්කෙනා JVP අපේක්ෂකේ සහරාන්ගේ තාත්තා ජාතික ලයිස්තුවේ ඉන්නවා ඇවිල්ලා කියනවා රංජිත් මද්දුම් බණ්ඩාර තමයි එමෙදි හිටියේ මං හිතන්නේ මේ අතීතයක් දන්නේ නැති අය දැන් මෙතන ඇවිල්ලා කතා කරනවා මේගොල්ලද මේ රටේ නායකයෝ වෙන්නේ ජනතාවෙන් ඡන්ද ඉල්ලන්නේ ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට තිබ්බා නේද සහරාන්ගේ තාත්තට කියලා මේක නවත්තන්න මේ වගේ අය තමයි අද මේ රටේ අද කටයුතු කරන්නේ මේ කවුදත් බාර දීලා තිබ්බේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ DIG නාලක සිල්වා මහත්මයා හොඳ කතෝලිකයෙක් නාලක සිල්වා මහත්මයා තමයි මේ පරීක්ෂණ කරේ ත්‍රස්ත විමර්ශන ඒකකය මඩකල්ප අධිකරණයට ගිහිල්ලා ඉල්ලුවා සහරාන්ට ඇරස් කරන්න නීති අවසර දෙන්න කියලා අධිකරණයේ නියෝගයක් දෙන්න කියලා අධිකරණයේ නියෝග දුන්න ජූලි දෙවෙන්දා මුණාද කරේ නාලක සිල්ලට විරුද්ධව බොරු කුමන්ත්‍රණයක් ඇදුවා මුණාද කියේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයායි ගෝඨාභය රාජපක්ෂ මහත්මයායි මරන්න ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරියට ගන්න ඉන්නවා නාලක සීල. කවුද මේ පැමිණිල්ල කරන්නේ? කවුද මේක ටේප් කරන්නේ? සමන් කුමාර කියලා. නාමල් සමන් නාමල් කුමාර කියලා කිසිම වැඩකට නැති මිනිස්සෙක්. ඒ මිනිස්සයාගේ ටේප් එකක් කරන් මේ ටේප් එකේ මට මතකයි ඒක නිලධාරී මඩත් ඇවිල්ලා කියනවා සර් සර්ගේ නම තිබ්බ. මම මොකද්ද මගේ නම තිබ්බේ? සර්ගේ නම සර්ත් එක්ක ඇවිල්ලා හම්බුණාලු මෙයා. නාමල් කුම සමන් කුමාර්. මං කොහොම වුණේ කියලා මාව හම්බෙන්න පුළුවන්. මෙහෙම තමයි මේගොල්ලෝ පටලවන්නේ කි. මේ නාමල් කුමාර් පොදු ජන පෙරමුණට වැඩ කරපහුගේ මැතිවර. අපි නුවර ඉඳලා පෙළපාලියෙද්දී මගදී සද්ද දැම්මා. මෙයා ජනාධිපති ලේකම් කාර්යාලයේ පඩි ගත්තා. දැර DIG නාලක සිල්වා මහත්මයා දැන් නිදහස් වෙලා අද වැඩ නාලක සිල්වා මහත්මයා මෙයා කරනවා වැඩ කරනවා. මහනවා මේ බොරු පැමිණිලි දාපු අයට විරුද්ධ වෙයි ක්‍රියාමාර්ග ගන්න ඇත්තේ. අප්‍රේල් 5 වෙනිදා විදේශීය බුද්ධි සේවයෙන් අප්‍රේල් 9 වෙනිදා මේ සිද්ධිය ගැන කිව්වා කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒක අමාත්‍යංශක ප්‍රධාන පෙළේ නිලධාරියෙක් කියනවා. වෙන අය කියනවා වන්දන මට පොඩි වැරදීමක්. ඉබ්‍රාහිම් කියන්නේ වෙන බෝම්බකාරයන් දෙන්නගේ තාත්තා, සාරාම්ගේ තාත්තා නෙමෙයි. මම එක්කම මම කියනවා අමාත්‍යංශ ප්‍රධාන පෙළේ නිලධාරීන් නිලධාරියෙක් කියනවා අපි හිතුවා මේක පොඩි සිද්ධියක් කියලා. 300 ගානක් මැරී කියලා 200 ගානක් මැරී කියලා හිතුවේ නැහැ. මහන්නේ මේ අයගෙන ඇයි පරීක්ෂණ කරන්නේ නැත්තේ? පරීක්ෂණ ඔක්කොම මග නවත්තලා කටයුතු කරනවා. නවත්තලා කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අහනවා 2017 මඩකල්ප වන්දනාගාරයේදී එදා LTT කේ හිටපු නායකයෙක් තමුන්නාසේ පක්ෂයේ ඉන්න කෙනෙක් සහරා අනුයි මේ තුන්දර හම්බුනේ බුද්ධි සේවයේ කොයි ලෙක්කද ලොක්කද කියලා අපි අහනවා. හමුදා බුද්ධි සේවයේ අපි හමුදා බුද්ධි සේවයේ හමුදාවට ගරු කරන යුද්ධ ඉවර කරාට. යුද්ධ ඉවර කරා කියන මේ බුද්ධි සේවයේ ඉන්න ලෙදාරිය යොදාගෙන ආණ්ඩු පෙරලන කුමන්ත්‍රණ මිනිමරණ කුමන්ත්‍රණ කරන්න බෑ කියලා අපි කියනවා. ඒක බුද්ධි සේවයේ නිලධාරීන්ට කරන අපහාසයක්. මොනවාද මේ බුද්ධි සේවයේ ලොක්ක කරේ? බුද්ධි සේවයේ ඉන්න හමුදාවේ නිලධාරීන් එක්කව කරගෙන මේ කුමන්ත්‍රණය කරා. මොනවාද ඉස්සලා කරේ? මේගොල්ල 2018 අපෙන් ආණ්ඩුව ගන්නවා 10-26. 2018 11-22 වවුනතී වලදී රාලහාමිලා දෙන්නේ මරනවා. මරලා කියනවා මේ බුද්ධි අංශයට අදාළ කට්ටිය මේක LTT එකේ ක්‍රියාකාරකමක්. මේක LTT එක තමයි මේ කටයුතු කරේ. මේ නොමගේවන්න හදනවා. පස්සේ එළිය වුණා සහරාන්ගේ කාණ්ඩායමේ පිරිසක් තමයි මේ කරලා තියෙන කල තුවක් වහුණා සාරාන්ලගේ කාණ්ඩායමේ තිබිලා. ඇයි මෙහෙම නොමගේවුවේ? 2018 11-22 මේක වෙන්නේ. 12-10 උසාවි තීන්දුවක් දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා නීත්‍යානුකූල අගමැතිවරයා නෙවෙයි කියලා. 2018 දෙසැම්බර් මාසේ 10 තීන්දුව දෙන්නේ රනිල් මහත්තයා 17 දිවුරුම් දෙනවා. 22-23-24 මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩනවා. ජාතිවාදී කෝලාහල ඇති කරන් බුදු පිළිම කඩලා ඒකට සම්බන්ධ දෙන්නේ ගම්පලින් ඇල්ලුවම මේ බුද්ධි සේවයේ නිලධාරීන් කියනවා මේ දෙන්නා ඒගොල්ලන්ට දෙන්න කියලා. පොලිසියේ බුද්ධි සේවාවට රහස් පොලිසියට මේගොල්ල බල කරලා තියෙනවා. අපි අහනවා එහෙමනම් කවුද මේ බුද්ධි සේවයේ ලොක්කා? අභිහින් කියලා කොමිෂමට CID එකේ DIG රවි සෙනවිරත්න කට උත්තර දෙද්දි කියනවා මේ අබුහිත් කවුද කියලා නම දීලා තිනවා. ඇයි මේ ඇලි කරන්නේ නැත්තේ? දැන් රටේම ඔත්තු සේවාව මේගොල්ලන්ට බාර දීලා තියෙනවා. මම අනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැනත් කනගාටු වෙනවා. මොකද එතුමාද වැඩ කරන්න ඕන පොහොට්ටුවේ කට්ටිය කියන විදියට මේක තනිකර කුමන්ත්‍රණයක්. මේකෙන් ඕනකම තිබ්බේ මේ රටේ බලය වෙනස් කරන්න, කතෝලික ජනතාවගේ චන්දනවත්තන්. මේ කුමන්ත්‍රණය ගැන අවුරුදු පහක් වෙලක් තියෙනවා. අර මැරුණ කතෝලික ප්‍රජාවට සාධාරණයක් වෙලා නැහැ. ආණ්ඩුව මේක හංගනවා. දැන් මේක ආරක්ෂක අංශවල ලොකු පුටුවල ඉන්නේ. මේකේ දැන් වහන්න හදපු, මේකට උදව් කරපු අය. අපි කරුණා කරලා කියනවා මේ සාධාරණ ඉෂ්ට කරන්න කටයුතු කරන්න, සාධාරණ ඉෂ්ට කරන්න කටයුතු කරන්න. චැනල් 4 සිද්ධිය ගැන ආණ්ඩුව බොරු වාර්තා දීලා තියෙනවා.
කර්මන්තවන් තමයි නිතු දෙකක් කාලයක්.
ඒ විතරක් නෙවෙයි, අපි යනවා සාරා ජෙස්මින්. සාරා ජෙස්මින් ඉස්සල්ලා කිව්වා එයා ජීවත් වෙලා හිටියා IP අබුබකර් එක්ක ඉන්දියාවට පැනලා කියලා. IP අබුබකර් ඉන්ටඩික් කරනවා. ඒ මිනිහා අද තැඹිලි කපලා ජීවත් වෙනවා. ආණ්ඩුවම කියනවා DN වාර්තානුව අබුබකර් මේ සහරා මැරිලා ඉවරයි. අර බෝම්බ සිද්ධියේ, සයින්ද මරු සිද්ධියේ සහරාගේ සාම්පල තියෙනවා. අපි අහනවා එහෙනම් ඇයි අබ්බකරට ආපහු රස්සාව දෙන්නේ නැත්තේ? අර අහිංසක පොලිස් නිලධාරියෙක් එක්ක සාරා ජෙස්මින්ව කාගේ හරි කීමකට ගිනිච්චා. එහෙමත් නැතිනම් ඒ මනුස්සයා රස්සාව දෙන්නේ. DNA පරීක්ෂණ තුනක් කරනවා 2019 මැයි මාසේ කරනවා. මෙතන 16 දෙනෙක් මැරෙනවා. 16 දෙනාගෙම වෛද්‍ය පරීක්ෂණ වාර්තා තියෙනවා. අහවල් තන්ට බෝම්බ කෑලි වැදිලා තමයි මැරෙන්නේ කියලා. 16 දෙනාගෙම බොඩි එක තියෙනවා, මෘතදේහ තියෙනවා. ඊට පස්සේ ආපහු 2021 ආපහු DNA පරීක්ෂා කරන වළැදලා. ඒකෙත් නෑ සහරා ජෙස්මින්ගේ මේ මෘත ශරීරයේ කොටස් තියෙනවා කියලා. ආයි 2023 කරනවා. ඒක තමයි තියෙන්නේ සාරා ජෙස්මින්ගේ කොටස් තියෙනවා කියලා.
ගර්මන්තවන් කාලය අවසන්
වෙනවා. මහන්නේ මේ වගේ කුමන්ත්‍රණයක් මේ කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ කුමන්ත්‍රණ කාර්යයින්ට මේ රටේ ජනතාව ඉදිරිපිටම ශාප වුණා. ඒක නිසා තමයි තමුන්නාන්සලගේ ආණ්ඩුව, තමුන්නාන්සලගේ පක්ෂේ නැති වෙලා විනාශ වෙලා ගියේ. මේ පල්ලි වලට ගහලා මම හිතන්නේ මේ රටේ කතරගම පෙරහැරට බෝම්බ ගැහුවා.
අවසන් කරන්න
13 දෙනෙක් මැරුණා. ඒ පක්ෂෙත් මාස 3ක් යන ඉස්සලා ජීවිතේ විනාශු ගැහුවා. දලදා මාලි ගාවට බෝම්බ ජීවිතේ විනාශු වුණා. මේ අපරාධ කළා මේ රටේ ජීවත් වෙන්න බෑ. අද ඇවිල්ලා නම වෙනස් කරගෙන එනවා ජීවි කට්ටිය. මං කියන්නේ මොකද අර ගමේ IRC කාර්ය ඉස්පිරි
කාලය අවසන් වෙන
කරලා ලාභම ඉරේ ගිහිල්ලා ආපෙ එන්න බෑර නමින් නම් වෙනස් කරගෙන එනවා. දැන් JVP නට NPP. අපි කියනවා මේ රටේ මේ අපරාධ කාරින්ට මිනිස්සු මරපු අයට මේ රටේ මිනිස්සු ඡන්දෙන්නේ නැහැ. අපි රජේ නැවත නැවත ඉල්ලනවා මේ කතෝලික ප්‍රජාවට විච්ච අසාධාරණයට වහාම ක්‍රියාමාර්ග ගන්න, නැතිනම් ජනතාව උත්තරේ දෙයි.
හරි. ගරු සුසිල් ප්‍රේමජයන මහත්මයා, ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මුලින්ම කැමති අවධානය යොමු කරන්නට 2019 අප්‍රේල් 21 දින සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම ගරු පාර්ලිමේන්තුවේ 2019 පහේ 7 වෙනි දින ගරු SM චන්දසේන මැතිතුමා ඉදිරිපත් කළා තියෙනවා කල්තබන අවස්ථාවේ යෝජනාව. ආයි 2019 පහේ 9 මනුෂ්‍ය නානායක්කාර මැතිතුමා, 2009 5 23 ගරු විමල් රත්නායක මැතිතුමා, 21 3 10 ජයන්ත වීරසිංහ මැතිතුමා, 21 4 21 වෛද්‍ය කාවින්ද යාවදින මැතිතුමා, 23 9 21 ගරු නිරෝෂන් පෙරණ මැතිතුමා කල්තබන අවස්ථාවේ යෝජනාව. ආපහු සාවරණික 27 2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කළා තිනවා 19 5 24 මයි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, 19 6 7 ගරු අරුණ කුමාර දිසානායක මැතිතුමා, 24 4 1 ගරු සරජිත් ප්‍රේමදාස මැතිතුමා. දැන් මේකේ ගත්තොත් එම් මංගාව ලේඛන තිනවා මේ පාර්ලිමේන්තුවේ මේ සිද්ධිය උන දවසේ ඉඳලා
මේ දක්වා කල්තබන අවස්ථාවේ යෝජනා සහ අනිකුත් යෝජනා සහ කතා කරපු වාර ගණන් සහ 2019/4/23 වෙනිදා ඉඳලා මේ 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 අද දක්වා මේ පාර්ලිමේන්තුවේ ඒ අදාළ වෙළුම් කාණ්ඩ කලාප මේ ආදී වශයෙන් මන්ත්‍රීතුමන්ලගේ නම් ගම් එක්ක මම ඒක කතා කරන්න යන්නේ නැහැ. මට සභාගත කරන්න පුළුවන් මේ තරම් දිග ලයිස්තුවක් තියෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් කතා නොකරපු මන්ත්‍රීවරයෙකුත් නැහැ. දැන් මම මේ කරුණ ඉදිරිපත් කළේ මේ සම්බන්ධයෙන් 19/4/21 ඉඳලා. දැන් අද 24 අප්‍රේල් මාසෙත් පහුවෙලා. දැන් අවුරුදු 5ක් ඉවරයි. මේ පහ තුල කොයිතරම් කතා කරලා තියෙනවද කියන එකයි මට පෙන්ලා දෙන්න ඕනකම තිබුණේ. දැන් ඊළඟට මේ සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධියේදී 269 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. 500කට ආසන්න පිරිසක් මං ඉන්න මං කියන්නම්. 500කට ආසන්න පිරිසක් තුවාල ලැබලා තියෙනවා. මේයින් 45 දෙනෙක් විදේශිකයෝ. 45ක් විදේශිකයෝ. දැන් මේකේ ගත්තොත් එහෙම මෙතන සිද්ධීන් සිදුලා තිනු 9ක්. මේ සිද්ධීන් 9 ඒවැ නම් තිනවා මේ සිද්ධියට සම්බන්ධ වූ අය කවුද කියලා. එයාගේ උපන් තැන තිනවා, ලොකේෂන් එක තිනවා ඇටැක් කරපු. එතකොට කිතුණු දේවස්ථාන 1, 2, 3 3යි ප්‍රධාන වශයෙන්. ඊළඟට කිංස්බරි හෝටලේ, ශැංග්‍රිලා හෝටලේ, සිනමන් ග්‍රෑන්ඩ්, ආයි ශැංග්‍රිලා, ට්‍රොපිකල් ඉන්, මහවිල ගාඩන්ස්, මේ ආදි වශයෙන් මේකට 9 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ප්‍රහාරකරුවන් සහ ප්‍රෙග්නන්ට් වයිෆ් ඔෆ් මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හා මහමඩ්, ෂී ඩෙටොනේටඩ් හර් බොම්බ් කිලින් හර්සෙල්ෆ් ඇන්ඩ් හර් 3 sons ඇන්ඩ් 3 police officers during the police raid of her home in Demetagoda. එතකොට මෙයා කවුද? මෙයා මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් දෙමඩකොඩ. මේ සහෝදරින් දෙන්න සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් ශංගිලා, මේ දෙකේම ඩෙටොනේටර්ස් පත්තු කරගත්ත මේ දෙන්නගේ එක්කෙනෙක්ගේ බිරිඳ තමයි ආපහුව ඩෙටොනේට් කරගත්තේ ඉඳන් හිටන් දෙමඩකොඩදී. දැන් මේ සම්බන්ධයෙන් අපි මම මෙතෙන්දි පැහැදිලිව කියන්න ඕනේ නියෝජ්‍ය කතානායකතුමනි, 1983 ඉඳලා LTT ත්‍රස්තවාදී අවසන් කරන තෙක් තිවිච්ච හැම මැතිවරණයකම ජනාධිපතිවරණ හෝ මහමැතිවරණයක ප්‍රධාන සාධකයෝනේ LTT සංවිධානය. යම් යම් වකවානුන් තුල දැන් ප්‍රේමදාස් ජනාධිපතිතුමා ඉන්නකොට එතුමා කිව්ව දෙකොඩ පළක් පත්තු වෙන විලක්වක් මට දුන්නේ කියලා. එහෙන් දකුණේ ත්‍රස්තවාදී, එහෙන් උතුරේ ත්‍රස්තවාදී. එහෙම තිබුණේ. ඡන්ද මධ්‍යස්ථාන පිහිටවල තිබුණේ දෙකේ සීමාවේ මීටර් 100ක් ඇතුළත. එතකොට මේ පැත්තේ චෙක් කරලා එතනින් කඩුල්ල පැනලා ගිහිල්ලා අනිත් පැත්තෙන් ඡන්ද දාලා ආයෙ එන්න ඕනේ. මේ ඉතිහාසය බොහෝ දෙනාට අමතකයි. මට පෙන්වන්න ඕනේ කියලා තිබුණේ 83 ඉඳලා 2015 මැතිවරණය දක්වා 15 හැර ඊට පෙර තිබිච්ච හැම ජනාධිපතිවරණයක්ම හැම මහ මැතිවරණයකම ප්‍රධාන සාධකයේ වුණේ LTT සංවිධානය. ඒක පදනම් කරගෙන තමයි ඡන්ද වැටීම, ඡන්ද වැළැක්වීම, දේශපාලන ක්ෂේත්‍රයේ මාතෘකා මේ සියල්ලම. දැන් ඒක එතනින් ඉවර වුණා 2015 මැතිවරණේ. ඒකේ බලපෑමකින් තොරව බොහෝ දුරට සිදුනායි කියන එකයි මතය. ජනාධිපතිවරණ සහ මහමැතිවරණ. ඊට පස්සේ එතනින් එහාට එනකොට 2019 මේ ඇති වෙච්ච බෝම්බ සිද්ධියත් එක්ක ඒ පොදු මතයක්. ඔබතුමාලා කියන්නේත් ඒකම තමයි. ඒක තමයි පොදු මතය. ඒකත් එක්ක තමයි ඊළඟ මැතිවරණේ ප්‍රතිඵල තීන්දුවනේ. ඒකනේ කියන්නේ. දැන් මොකද්ද කරන්නේ? දැන් ඊළඟ මැතිවරණේ තීන්දුවට බලපාන්නේ මේකමයි කියන එක තමයි දැන් මේ කියන්නේ. දැන් මේ දවස් ගණනාවක් මම පෙන්වලා දුන්න පාර්ලිමේන්තුවේ හැන්සඩ් වාර්තාවේ කල්තැබීමේ සහ අනිකුත් යෝජනාත් ඔක්කොම ගත්තාම මේ දින තුනේ අවසාන වශයෙන් ගෙන හර දක්වන කරුණුත් ගත්තාම හරි මේ බොහොම එකිනෙකට තියෙන සහසම්බන්ධතාවය පැහැදිලි. දැන් මෙතෙන්ට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ අපි මහජන නියෝජිතව හැටියට මේ කරුණු පිළිබඳව සංවේදී. ආගමික නායකත් සංවේදී. මොකද තමන්ගේ මේ විශේෂයෙන්ම කිතුණු භක්තිකින්ගේ දේවස්ථානට පහරෙල්ල කිරීම, ඒකට පාස්කු ඉරිදා වගේ දිනයක් තෝරා ගැනීම ඊළඟට ඒකත් එක්ක ඒ ආගමික නායකින්ගේ වගකීමක් තියෙනවා තමන්ගේ මියගිය ජනතාව වෙනුවෙන් ඒ සහනය ලබා දෙන්න සත්‍ය ගවේෂණය කළා ඒ පිළිබඳව හෙළිදරව් කරගන්න ඒ වගකීම මේ සියල්ල පිළිබඳව මට අවබෝධයක් තියෙනවා ඒ සංවේදීතාවෙන් තමයි කතා කරන්නේ හැබැයි දේශපාලඥයෝ මොහොයලට කතා කරන්නේ ඒ සංවේදීතාවෙන් නෙමෙයි මම ඒකයි කිව්වේ 83 ඉඳලා 2015 පෙරතිවිච්ච හැම මැතිවරණයකම පස්සුතේ වුණේ LTT සංවිධානයේ වගේම දැන් 2019 මැතිවරණ ඉඳලා ඉදිරියටත් මේක අවසන් වෙනකම් මේක තමයි ප්‍රස්තුතේ වෙන්නේ. ඒක නිසා අපි මේ පිළිබඳ සංවේදී වෙන්න ඕනේ, පරීක්ෂා වෙන්න ඕනේ, සත්‍ය තත්ත්වය හෙළිදරව් කරගන්න ඕනේ. මේ කරුණු ගණනාවක් දැන් මේ සිද්ධිය වෙච්ච ගමන්ම වෙන මුකුත් උන්නේ නැහැ. මේ සිද්ධු වුණේ 2019 අප්‍රේල් 21. හරි. ඒ ආසන්නයේ ටික ඒ ආසන්නයේ රූපවාහිනිය ඔය තියෙන සියලුම විද්‍යුත් නාලිකා ටික අරගෙන ආපස්සට ගිහිල්ලා දැන් ඔය රූප රාමු ටික අරන් බලන්නකො. තිවිච්ච ප්‍රවෘත්තිපත් සාකච්ඡා. ඒවට සහභාගී වෙච්ච මැතිවරු. එයි පළ කරපු අදහස් මේ ඔක්කොම ගන්නකො. දැන් හිටපු ආරක්ෂක ලේකම් කෝනේ ගහන බව දන්නවා. මෙහෙම ගහයි කියලා දන්නේ නැහැ කියලා. කිව්වනේ. හරි. දැන් එතුමාට සුප්‍රීම කෝට් එකේ මානව හිමිකම් නඩුවේදී වන්දි ගෙවන්නත් උනා. එතකොට ආරක්ෂක ලේකම්වරයා දැනගෙන හිටියානම් ඒ වෙලාව හිටපු විධායකයන් උදැන ඉන්න හේතුවක් නැහැනේ. එතකොට මේ සිද්ධිය වෙන එක වළක්වා ගන්න එක පැත්තකින් තියලා දැන් කතා කරන්නේ වළක්වා නොගැනීම ගැන නෙමෙයි. දැන් කතා කරන්නේ සිද්ධිය වුණා, සිද්ධිය මේක වෙන්නේ කියලා. මේක ඒ වෙලාවේ වළක්වා ගත්තා නම් එදාම මීට වඩා හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න තිබ්බා. හැබැයි ඒක වුණේ නැහැ. ඉතෝ ඒකකට මම නම් සම්බන්ධ වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. අපි ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටියෙත් නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුත් නැහැ. විධායකයත් එක්ක හිටියෙත් නැහැ. දැන් එතකොට ඒකේ වින්නාය තමයි නේද කරුණ ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවේ. මේක බලාගෙන ඉන්න ජනතාව තීන්දුව කරයි. මොකද්ද මේක කියන එක? ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම දීර්ඝ කාලයක් ගන්නෙ නැහැ. මේක සංවේදී කාරණයක්. හැමෝම මේ ගැන අවධානය යොමු කළා තිනෝ. විදේශිකයන් පවා මිය ගියා. දැන් එක්තරා ආගමකට පිළිවිරුද්ධව මේ ප්‍රශ්නයක් නම් ඇයි ශැංග්‍රිලා හෝටලේ, ඇයි සිනමන් ග්‍රෑන්ඩ්, ඇයි මේ හෝටල් තුනකට ප්‍රහාරය එල්ල කළේ? විදේශික 45ක් මිය ගියා. පැය 48ක් තුළ ලංකාව හිටපු සියලුම විදේශිකයෝ සංචාරකයෝ ලංකාවෙන් එළියට ගියා. ඒකෙන් ගොඩ එන්න බැරි වුණ අවුරුදු කීපයක් යනකම්. ඉතින් ඒ මේ ඔක්කොටම හේතුව මොකද්ද? සිද්ධිය වෙන බව ඊට කලින් පොඩි කාලයක් නෙවෙයි එදා උදේ සිද්ධිය වෙන්න කලනොත් දැනුම් දුන්නයි කියලා කිව්වා. ආව් ඊට පෙරත් ඒක උණයි. ඇයිද යන්නේ කොළඹ ආරක්ෂාව තර කළා නම් ඉවරයිනේ. මේ 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 පැය ගාණක් ඇතුළත කොහොමද කිංස්බරිකට යන්නේ? කොහොමද ශැංගිලාකට යන්නේ? මේ ටික බලවන්නේ ඊට පස්සේ තමයි මම උනේ. ඉතින් මේක මේ මේ අවස්ථාවේදී මේ සිද්ධිය පිළිබඳව නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා නොගැනීම එක නොදෙනුවත්කම නැත්තම් හිතමතා අත්හැර දැමීම පියවර ගැනීම. ඉතින් ඒකට සුප්‍රීම කෝට් එකේ තියෙන දැන් මේකට විඳිත උනේ කවුද? එකක් කිතුණු බැතිමතුණු. ආ ඒවේ ආගමික නායකයෝ සංවේදී වුණා. ඊළඟට මුස්ලිම් ප්‍රජාව සම්පූර්ණයෙන්ම සමස්ත මුස්ලිම් ප්‍රජාවටම මේ චෝදනාව එල්ල කළා. බරපතල ගැටලුවක් බවට සමාජ ගැටලුවක් බවට පරිවර්තනය කළා. ඉතින් මේකක්වත් වෙන්නේ නැහැ නේ. මාස ගණනක් තිස්සේ අවුරුද්දකට දෙකකට කලින් ඉඳලා කීයේ කියේ ඇවිල්ලා එදා උදේත් කීප එක වළක්ව ගත්තා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ මාදිවට මේ ඊයේ පෙරේද ඉඳගෙන කියනවා නැහටන් මන් දන්නවල කවුද ගැහුවේ කියලා. ගැහුවේ කියලා කවුද දන්නවනේ? අවුරුදු පහක් ඉන්නෝනේ ඔක කියන්න. එදාම කියන්න තිබුණානේ. දැන් කොමිසම්පත් කළේ කවුද? මලල්ගොඩ කොමිසම්පත් කළේ කවුද? සිලෙක් කමිටිපත් කළේ කවුද? ගිහිල්ලා සාක්ෂි දුන්නේ කවුද එමයයි? ඉතින් මේක මහ විහිළුවක්.
මිනිත්තු දෙකක් තියෙනවද?
ඒ නිසා ජනතාව සංවේදී වෙන්න ඕනේ. මගේ අවධානය යොමු කරන්නේ මං 83 ඉඳලා 2015 දක්වා මැතිවරණයක ප්‍රසූති වුණේ LTT එක වගේම ඉන්පස්සෙත් ඒ ප්‍රශ්නේ ප්‍රසූති කරගෙන යාමයි මේ අද සිදුවෙමින් පවතින. මේක නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේක නෙමෙයි ආගමික නායකය බලාපොරොත්තු වෙන්නේ. වින්දිතයන්ට සාධාරණයක් වෙන්න ඕනේ. ඇත්ත වෙච්ච සිදුවීම හරියාකාරව එළිදරව් වෙන්න ඕනේ. ඒ සඳහා මම නම් පෞද්ගලික මගේ සම්පූර්ණ සහයෝගයක් ඒකට ලබා දෙනවා කියන එක සඳහන් කරමින් අපි මේ කාරණය මැතිවරණය ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම සඳහා ප්‍රසූතයක් නොව සත්‍ය සෙවීමේ වැඩපිළිවෙළකට ක්‍රියාත්මක කළ යුතු කියා යෝජනා කරමින් මම කතා අවසන් කරනවා.
බොහොම සිතේ ඔබට මාට